මට්ටමෙන් පෙනෙනවා. අපි හැම වෙලාවෙම යමක් දිහා බලන්නේ අපේ මනසෙන් හදාගත්ත යම්කිසි නිමිත්තක් අරමුණු කරගෙන නිමිත්තක් කිම්මයි මේ දිහා බලන්නේ. ඊට පස්සේ බලපු විදිහටම අපිට පේනවා මිසක තියෙන දේ පේනව නෙමෙයි. තේරෙනවද ඒක? එතකොට අපි අද දැනගන්න ඕනේ අපිට දුවා දරුවෝ රන්රිදී මුතුමැණික් කියලා පෙනෙනවා නම් වටිනාකම කාරෝපණය කරගත්ත මනසකින් ඒ දිහා බලපු නිසායි අපිට ඒ විදිහට පේන්නේ. නමුත් අපිට පේන ඒ දේ තුල පවතින යථාර්ථය ගත්තාම මනසින් අපි යම් කෝණයක් හදාගෙන දිහා බලන්නේ ඉස්සෙල්ලා තිබුණ ඇත්ත හම්බ වෙන්න ඕනේ. එතකොට අපිට කිසිම වෙලාවකදී තියෙන දෙයක් නෙමෙයි පේන්නේ, අපි ඒ බලන විදිහටයි පේන්නේ. එතකොට දැන් අපි හිතන්නේ එතකොට බලන විදිහටයි පේන්නේ, ඒ බලන විදිහටයි අපිට සංයෝජන. බලන ආකාරය වෙනස් කිරීමෙන් රාග දේශ දෙක වෙනස් කරන්න පුළුවන්. එතකොට මම කිව්වේ දැන් එකම රූපයක් හරබය අපි අම්මා කියලා නැත්තම් සහෝදරිය කියලා නැත්තම් දුව කියලා ඒ රූපෙ දිහා කෙනා කෙනා බලපු බලපු විදිහට කෙනාට ඒ වගේ පෙන්නලා තියෙනවා මිසක පවතින සැබෑම ස්වභාවයේ කවුරුවත් දැකලා නැහැ. එතකොට හැම වෙලාවෙම ලෝකය කියලා කියන්නේ අපි හදාගත්ත එකක්. ලෝකය කියන්නේ මේ ද්‍රව්‍ය කාරණා ටික නෙමෙයි. ද්‍රව්‍ය කාරණාමද දැන් කාම ලෝකය කියලා කියන්නේ ගෙවල් රෝල් රන්ට් දී මුතුමැණික් කියන වරහන කියලා තම වෙන ඇසුරු කරන්න අවශ්‍ය වෙන දේවල්. එතකොට ඒකම තමයි ජරා මරණත් එහෙමයි. එතකොට ජරා මරණත් අපි මනසින් හදාගෙන ජරා මරණ දුක විඳින්නේ. එතකොට මෙතනදී තියෙන වටිනාකම මේක තේරුනහම ජරා මරණ පිළිබඳ පවතින සංස්කාර රැස් කරන්න නැතු වෙන්න පුළුවන් අපිට. ඒකයි ඒකේ තියෙන වටිනාකම තියෙන්නේ. එතකොට මේ අපිට අවශ්‍ය වෙන්නේ පුරාණ කර්මයට හටගත්ත විපාක ටික මෙන්න මේ ටික දක්වයි. එතන මෙහාට කර්ම භවය කියලා කියන්නේ ඒ පෙනෙන දේ අරඹය අපි තුල ඇති කරගන්න සිතන කියන කරන ධර්මතා ටික සහ සිතන කියන කරන ධර්මතා ටිකෙන් ආපහු අපි අර විපාක ටික ඇසුරු කරනකොට දැන් කර්මයට විපාකයක්. අපි කියමු දැන් කෝපයක් මට හම්බ වෙනවා කියන එක මේ වර්තමාන කර්මයට විපාකයක්. එතකොට ඊට පස්සේ කෝපයකට තණ්හ කරන්නේ. දැන් ඇත්තටම ගත්තාම පටිච්චසමුපාදය ගන්න, පටිච්චසමුපාදයේ නියම විදිහට ගත්තොත් අපි දෙයාකාරයකින් පටිච්චසමුපාදය දැනගන්න ඕනේ. දෙයාකාරකෙන් කියන්නේ අපි කියමු පෙර අවිද්‍යා කර්ම ටික හේතු වෙනවා මොකේද ඉපදෙන්න. විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ව වේදනා කියන ටික ඇති වෙන්න. එතකොට ඒ පස්ව වේදනා කියන ටික ඇති වෙනවා කියනකොට අපිට රූප පෙනෙන සද්ද ඇහෙන මට්ටම ওই ටික කොම් පුරාණ කර්මෙන්. හැබැයි පුරාණ කර්මෙන් අපිට කෝප රන්රදී මුතුමැණි කඩලා දුන්නේ නැහැ. මේ ඇහැට පුළුවන්කම තිබුණේ වර්ණ රූපයක් පෙන්වන්න විතරයි. ඊට පස්සේ අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ නැදේ හදලා දුන්නේ නැහැ. කන්දරනම් පහතු බව ආයතනනම් පටිලාභු මේ ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයන්ගේ ලැබීමක් විතරයි අපිට හම්බ වෙන්නේ. එතකොට ඒ ඇහි ස්වභාවය තමයි වර්ණ රූපයක් පෙන්වන බව, කනේ ස්වභාවය ශබ්ද රූපයක් අසන බව, නාසයේ ස්වභාවය තමයි ගන්ධ රූපයක්, දිවේ ස්වභාවය රස රූපයක් කියලා මේ ස්වභාව ටික විතරයි. ඊට පස්සේ දැන් රූපේ ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාව නිසා මුළු පටිච්චසම්පද සිද්ධියක්ම තියෙනවා වර්තමානයේදී. වර්තමානයේදී මේ පෙනෙන රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අපි කෝපයේ කියන චේතනාවක් ඇති කරගෙන ඒ අනුව හිතලා කියලා කළා ඒ විදිහට මේ දිහා බැලුවාම දැන් ඒ කර්මයට විපාකයක් හැටියට චක්ක විඥානය උපදිනකොට දැන් මේක කාමවචරයි. ඒ කියන්නේ කෝපයක් බලන්න තමයි ඈ තියෙන්නේ. ඊට පස්සේ කෝපෙකුයි අපි මෙදින්නේ කෝපෙටයි තණ්හාව කෝපය තියෙනවා කියන දැනීමයි උපාදානු කෝපය තියෙනවා කියන කාරණාවකින් තමයි භවය දැදිලා තියෙන්නේ. මරණසන්න මොහොතේ කර්ම නිමිත්ත කියලා මේ කර්මය විපාකයේ දෙකම එකට එකතු කළා තමයි අපිට භවය කියන තැනදී හම්බ වෙන්නේ. මරණසන්න මොහොතේදී අපි මේ කෝපයක් දැකලා කරපු තණ්හාවෙන් ඇති කරගත්ත නිමිත්ත තමයි අපිට සිහිපත් වෙන්නේ. සිහිපත් වෙනකොට ඒ කර්ම නිමිත්තට අනුව ආයෙත් ඉපදෙනවා. ආයෙත් ඉපදුනහම ආයෙත් අපිට හම්බ වෙන්නේ ආයතන ටිකක්. ආයත ආයතන ටිකේ ඇත්ත නොදන්නාකම නිසා ආයත විදිහටම මුළු පටිච්චසමුප්පාද සිද්ධියම ඒ ජීවිතේ වෙනවා. ඒ කියන්නේ අංග 12ම සක්‍රිය වෙනවා. අංග 12න් විඥාන ආවෘතලාදන පස්සේ වේදනා කියන ටික අතහැරෙනවා. අවිද්‍යා කර්ම තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකෙන් අන්තිමට අපි සතරට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අපි මෙහෙම කිව්වොත් දැන් ඇත්තටම අඹඇටයක් වගේ එකක් ගන්න. අඹඇටයක් ගත්තොත් ඒකට පීජ කියලා කියනවා. ඔන්න පෙර ජීවිතේ අපි කරපු කර්මය ගන්න දැන් අඹඇටයක් වගේ තැනකින්. ඊට පස්සේ මේ අඹඇටේ පොළවේ හිටවුවොත් ඒ අඹඇටේම හිටවන්නේ. එතකොට ඒ අඹ ඇටේ තියෙන අඹ කියන වර්ගයට ආවේනික වෙච්ච ඒ ගා හැදෙන ක්‍රමයක් තියෙනවා නම් ඒ අඹ ඇටේ හිටෙව්වහම ඒ අඹ ඇටේම පෝෂණය පොළවේ තියෙන ඌජාසාරය උරාගෙන අංකුරයක් පහළ වෙනවා. ඊට පස්සේ පොඩි පැලයක් එනවා. ඊට පස්සේ බීජේ තියෙන ගතියටම අනුවමයි අඹ ගහක් පහදන නිසා වෙන ගහක් හැදෙන්නේ ඉඳ නැහැ. ඊට පස්සේ ඔන්න ගහ ටිකක් හැදෙනවා. දැන් ගහ හැදෙනකොට ගහ ටිකක් මුහු කරනකොට අතුවිති බෙදෙනවා. අතුවිති බෙදුනහම ඒ අතුවිති වල පරාග පෝෂණය නිසා ගෙඩි හැදෙනවා. ගෙඩි හැදෙනවා කියන තැන දක්වාම ඔන්න අනිත් අඹ ගහෙන් හැදුණු අඹ ඇටේ තමයි සම්බන්ධ වෙලා ගෙඩි හැදෙනවා කියන තැන දක්වාම තියෙන්නේ. එතකොට දැන් ගෙඩි කෑවට ප්‍රශ්නයක් නැහැ. එක දෝෂේ නැහැ වහ නෙමෙයි. හැබැයි ගෙඩි ඇතුලේ තියෙන අඹ ඇට ටික තියෙනෝනේ. ඔන්න ඔය අඹ ඇට ටික නවත්තන්න. මේ අඹ ඇට කන ගන ගෙඩියේ අඹ ඇට ටික මොකද කරන්න ඕනේ? එක්ක පුච්චන්න ඕනේ, කපලා කොටලා තැරෙන්නේ නැති වෙන්න තියන්න ඕනේ. එහෙම කළොත් මොකද වෙන්නේ? නැවත අඹ ගහක් හැදෙන්න තියෙන හේතුව නතර කරලා ගෙඩි ටික විතරක් අනුභව කරනවා. ඒකේ දෝෂේ නැහැ. එතකොට අඹ ගහේ ආයු සම්පතියක් තියෙන අවුරුදු 50ක් හරි 60ක් හරි. තිබිලා ඔය අඹ ගහ දිරනවා යනවා. ඔය අඹ ගහත් නැති වෙනවා. අඹ ගහ තියෙද්දිම මත්තේ අඹ ගෙඩි හැදෙන්න තිබුණු හේතුව නැති කරලා තියෙන්නේ. එතකොට මත්තේ හේතුව නැති කළා තියෙන අඹ ගහත් නැති වෙනකොට අඹ කියන කතාව ඉවරයි. තේරෙනවද? දැන් වෙන්නේ වෙනදට අඹ මේ වගේ අඹ ගහක් හැදිලා අතු වෙදිලා ගෙඩිය හැදුනහම ගෙඩි වල හැදෙන අඹ ගෙඩිය කරවා ආල ඇටේ දානවා කොහේ හරි යනක ඒකයි දැන් සසංකාරිකව අසංකාරිකව හිතලත් පැල කරනවා හිතල නැතුවත් පැල කරනවා ඉබේම දැම්මම පැල වෙනවා. එතකොට අසංකාරිකව හෝ සසංකාරිකව බීජේ ඉතුරු කළොත් ඇට එතකොට අනුන්ගේ මෙහෙවීමෙන් ඇතුව ඕක හිතවන්න කියලා හෝ කෙනෙක් කියවලා හෝ එහෙම නැතුව හෝ ඉබේම හටගත්තත් බීජ තිබුණත් මොකද වෙන්නේ? ඒකෙන් මේ විදිහටම පොළොවට වැටුනොත් ආපහු අර විදිහට අඹ මේ එක කැවිලා ඇති වෙනවා. ඊට පස්සේ හටගන්න ඒ gediyek කාලා ඇට ටික අර වගේ අපරීක්ෂාකාරීව දැම්මු. එතකොට මේ පැවැත්මේ කෙලවරක් දකින්න පුළුවන් වෙයිද? අඹ කියන එක තියෙන එකේ කෙලවර කවදාවත් නවත්තන්න පුළුවන් වෙයිද? නැහැ. එතකොට හිතල මේක කරන්න පුළුවන් සිද්ධියක් තියෙන. ඒකයි මේ සතර නවත්තන්න පුළුවන් කියන එක කියන්නේ. ඉබේම වෙන ධර්මතාවයක් නම් තියෙන්නේ අපිට ඒක නවත්තන්න බෑ. නමුත් හේතුඵල ධර්මයක් නිසා හේතුව තිබ්බේ නැත්නම් පෙරයක් ආවෝ හැදෙන්නේ නැහැ නේද? ඒ වගේ පෙර ජීවිතේ කර්ම විඥානය දකින්න අඹ ඇටේ වගේ ඒ කර්ම සිතෙන්ම ඒ අඹ ඇටේමයි පෙරකලේ වගේ ඒ කර්ම විඥානය එකන අඹ ඇටේ කියලා කියන්නේ අඹ ගෙඩිය ගහ අඹ ගහ ගෙඩිය හදපු ගහට සාපේක්ෂව ඒ ගහෙන් ඇදිච්ච අඹ ඇටය. හරිද? ඊට පස්සේ ඒක පැලකල ඒ අඹ ඇටේමයි පැල කරන්නේ. පැලකලහම ඒ විදිහම එකක් වෙනවා එක වෙන වර්ගයක් එන්න විදිහක් නෑ වගේ කර්මසිත දකින්න අඹ ඇටේ වගේ ඒ කර්මසිතම ඒ විදිහම ඉපදීම පැත්තට ගත්තහම ප්‍රතිසන්දිත කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥානං කියලා. ඒ කර්මසිතම ඔන්න මව කුසක බීජකලයට දැත ගත්තහම අඹ ඇටේ පොළොවට දැම්මා වගේ. ඊට පස්සේ දැන් මවගේ එතකෙන වෙලා රහවතා මුලදී නැත්තම් කනබොන ආහාරය උදව්වෙන් අර පොළේ උජාසාරය වගේ චූටි මොටෙයියෙක් කෙනා වගේ දැන් අඹ ඇටේ පොළොවට වැටුණාට පස්සේ ටිකකින් අඹ ඇටින් අඹ ඇටේ අතුරුදහන් වෙනවා. අඹ ඇටේ කියන බීජ අංකුරේ වෙනවා. ඊට පස්සේ ඒ වගේ විඥානයේ දැසගත්තට පස්සේ විඥානයේ යෙදිලා දැන් විඥානයේ කටයුත්තක් වෙන්නේ නැහැ. සිතේ තියෙන නාම ධර්ම වලට රූපය හැදෙන්න ගන්නවා. එතකොට නාම රූප දෙකයි කියලා කියන්නේ. දැන් අර අඹ ඇටේ පැලවිලා අංකුරයක් හදනවා වගේ. ඊට පස්සේ මේ අංකුරය ටික 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 වැඩෙනවා. ඒ වගේ විඥානය නිසා සිතේ තියෙන නාම ධර්ම වල රූපය හැදෙනවා. රූපේ ටිකට නාම රූප දෙක ටික ටික වැඩෙනවා. නාම රූප දෙක වැඩෙන්න වැඩෙන්න අරගහ වැඩෙන්න වැඩෙන්න අතුවිසි බෙදෙනවා. ඒ නාම රූප දෙක වැඩෙන්න වැඩෙන්න ඇහැ කන දිව නාසය ශරීරය කියලා අතු ඉති වෙනවා ආයතන වෙනවා. ඊට පස්සේ ඒ අතු ඉති වල gedhi හැදෙනවා. ඒ චක් ආයතන සෝත ආයතන ගහන ආයතන කියන ඒවැ විපාක සිත් පහළ වෙනවා. මේ තමයි gedhi. ඔන්න ඔය දැන් රූප බැලුවට සද්ද ඇහුවට දෝෂයක් නැහැ. gedhi කෑවට දෝෂද නැහැ. හැබැයි මේ කන ගෙඩි ඇතුලේ තමයි ඇට තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇහැට පෙනෙන රූපෙම තමයි නැවත කර්ම රකස් කරගන්න බීජ ටික හැදෙන්නේ. තේරෙනවද? වෙන නවත්තන්න තැනක් නැහැ. එතකොට දැන් අපේ ආයතන ටික දකින්න අඹ ඇටයක් හිටවලා අඹ ඇටේ ඒ කියන ටික වැහැවිලා තමයි අංකුරය කියන එකක් හැදුනේ, පැලයක් හැදුනේ. පැලේ ටික ටික වර්ධනය වෙන්න 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 තමයි මෝරන්න මෝරන්න ගහ හැදිලා ගහ හැදුනේ මොකටද? අතු ඉති බෙදෙන්න. අතු ඉති බෙදිලා හැදුනේ මොකටද? ගෙඩි හදන්න. ගෙඩි ඵලයේ තමයි මේකේ තියෙන දේ. ඒ තැන දක්වා දකින්න ඕගොල්ලෝ කර්ම විඥාන ඉඳලා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා කතා කරන මේ ටික දකින්න අඹ ගහක අතු ඉති වල ගෙඩි හැදිච්ච වගේ ගෙඩි ඇදිලා ඒක ඉදිලා ඒක පැහිලා දැන් කන්න පුළුවන් මට්ටම ඉඳ පරිපදිත ආයතන මේ ආයතන මොකුරා ගෙහෙන්න තියෙනවා. ඊට පස්සේ ගෙඩි ඇතුලේ අඹ ඇට තියෙන්නේ ගෙඩි කන්න. හැබැයි ඇට ඉතුරු කරන්න පව වගේ රූප බලන්න තේන රූපය පරිහරණය කරන්න තමන්ගේ හිතේ පවතින කියන කරන දේවල් මේ විපාකෙට ගැට ගැහුවොත් තමයි කර්ම වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේ පෙනෙන ඇහෙන දේ පරිහරණය කරනවා නැවත ඉපදෙන්න තියෙන කර්ම ඒවට බඳින්න නැතුව හිතන කියන කරන දේවල් තමන් තුළම හිතන කියන කරන දේවල් කියන ඥාන දර්ශනය තියෙනවා. තියාගෙන ලෝකයා තමන්ගේ හිතේ කියන කරන දේවල් පෙනෙන ඇහෙන දෙයට බැඳලා සැප දුක් විඳිනවා කියලා දකිනවා එයා. නමුත් එයා පෙනෙන ඇහෙන දේ තුළ ඇට ඉතුරු කරන හිතන කියන කරන දේවල් ඒකට බඳින්නේ නැහැ. එතකොට හැමදාම එහෙම නොදෙ ඉන්නවා කියන කාරණාවක් කරන්න ඕනේ නැහැ. වෙන වෙනම ඉබේම ඔය ඇත්ත ඇහිදී දකින තැනට යනකොට ආශ්‍රවයේ කෙලෙසුන්ගේ මනස මිදෙනවා කියලා කියන්නේ කෙනෙනේදී අරබේ හිතෙනවා කියන ගතිය. පෙනෙන දේ අර දෙයක් කියනවා කියන ගතිය, පෙනෙන දේ අර දෙයක් කරනවා කියන ගතියෙන් මනස මිදෙනවා. කවදාවත් ස්පර්ශ ආයතන හය අර දෙයක් කර්ම යෙදෙන්නේ නැහැ. ඒ මානසික මට්ටම කරනවා නෙමෙයි වෙන්නේ. එදා ඉඳලා ඉබේම. ඊට පස්සේ දැන් මම හරියට අර අඹ ගෙඩි ටික කනවා, ඇට ටික විනාශ කරනවා වගේ ජීවත් වෙද්දිම ගහ තියෙද්දිම අඹ ගහ තියෙද්දිම නැවත අඹ ගහ කඩ ඇදෙන්න තියෙන හේතුව නැති කරලා ජීවත් වෙනවා. ඒ වගේ පුරාණ කර්මෙන් හටගත්ත මේ ස්කන්ධ ටික පරිහරණය කරනවා, නැවත මේ වගේ ස්කන්ධ ටික කැඩෙන්න තියෙන හේතුව නතර කරලා. මේ ගහටත් ආයු සම්පතියක් තියෙනවා, අවුරුදු 50ක් හරි 60ක් හරි 100ක් හරි. ඊට පස්සේ අර අඹ ගහ දිරලා යනවා වගේ මේ ගහත් මේකේ අතුවිත ටිකක් දිරලා මැරිලා පොළොවට පස් වෙච්ච දවසකට පරණ ටිකත් ඉවරයි, අලුතෙන් හැදෙන්න තිබුණු හේතුව කලම නතර කරලා තියෙන්නේ. ඒතකොට පහනක් නෙවෙනා වගේ නිවෙනවා කියලා කියනවා. ඉතින් ඕක තමයි අපි මේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. කිසිම වෙලාවක පුද්ගලයෙක් ඉපදිලා හෝ පුද්ගලයෙක් ඉපදෙනව නෙමෙයි, දුක්ඛ ස්කන්ධයන් ඉපදීමක් තියෙන්නේ. ඒකද හේතු ප්‍රත්‍යයයි, පටිච්ච සම්පදාය. අඹගහක ඇටයක් හිටවල බීජාංකුරයක් ඇවිල්ලා ගහ ටිකක් ලොකු වෙලා අතුවිති බෙදිලා ගෙඩියෙන එක කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ කෙනෙක්ගේ ජීවිතයද නැහැ. ඒකයි විඥානය රූපයකට බැසගෙන පොළොවක තැන්පත් කළා වගේ බීජය. ඊට පස්සේ නාම රූප වෙලා බීජ අංකුරයක් ඇවිල්ලා ඊට පස්සේ ඒකේ අතුවිති බෙදිලා ඇහැකන දිවන වශයෙන් ශරීරයේ මනස කියලා අතුවිති බෙදිලා ඒකේ විපාක සිත් පහළ වෙනවා කියන තැන දක්වා ගත්තාම ධර්මතාවයක්. අර අඹගහේ තියෙන ධර්මතාවයයි අපි මම පුද්ගලයෙක් කියලා හිතන තැනක තියෙන ධර්මතාවය අතර කිසිම වෙනසක් නැහැ. එතකොට එකම න්‍යායය තියෙන්නේ, එකම ධර්මතාවය. හේතුඵල ධර්ම, හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා කියන තැන තියෙන සිද්ධි එකයි. අඹ ඇටේ කියන එක ගන්න, අඹ ඇටේ කියන එකට බෑ එකපාරට අතුවිති ගෙඩි හැදෙන අතුවිති හදලා දෙන්න. ඒ හින්දා එයා මොකද කරන්නේ? කඳ හදන්නේ. කඳෙන් තමයි අතුවිති හැදෙන්නේ. ඒ වගේ විඥාණයට බෑ එකපාරට රූප සද්ද ඇහෙන නාම මේ ඇහැ කන දිවනාසය හදන්න. විඥාණයෙන් කරන්නේ කඳ හදන එක. නාම රූප කියලා කියන්නේ මේ කය සවිඥානික කරලා හදන එක. නාම රූප දෙක ගහේ කඳ ටික හදන්නේ. කඳ කොටස. නාම රූප දෙක වැඩෙනවා කියලා කියන්නේ කඳ වැඩෙනවා කියන්නේ අතුවිති බෙදෙනවා. අතුවිති බෙදුනොත් අතුවිති ලපටි කරන්නේ ගෙඩි හැදෙන්නේ නැහැ. ඒ වගේ පුංචි කාලේ නාම රූප දෙක හැදුනොත් ඒකේ විපාක සිත්තාව පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊට පරිපක්කිත ආයතන, ආයතන ටික හොඳට මොහු කරන්න ඕනේ. ඊට පස්සේ ආයතන ටික හැදුවා, දැන් මව කුසින් බිහි වෙනවා කියන්නේ ආයතන ටික හොඳට මොහු කරලා. ඒ කියන්නේ ආයතන හොඳට පිරිපු. පිරිපු ආයතන ටික කැතුව තමයි අපි පහළ වෙන්නේ. එතකොට ඔන්න පෙරෙනවා ඇහෙනවා කියලා කියන්නේ ළමයෙකුට විපාක ටික විතරයි. ඒ ඇතුලේ ඇට නැහැ, පුස් ඔක්කොම ගෙඩි ඒ කාලේදී. හරිද? ඉතින් හැබැයි එතන අවිද්‍යාව තව දුරු වෙලා නැහැ. අවිද්‍යාව අනුශය කියන එක ඉතුරුයි. නැත්තම් පොඩි ළමයෙක් උඩ නරුවාම නිවන් දකින්නේ පැහැතකට හැයි කර්ම නැත්ත හිතන්නේ. කර්ම කෙලෙස් නැතිකම විතරයි තියෙන්නේ, ක්ලේශ අනුශය ඉතුරුයි තව. ඊට පස්සේ වැඩිහිටි බවට පත් වෙලා ඉන්ද්‍රිය මොහුකුරා යන කොට සිහියතු නුවණ ඇතුම් පොඩි ළමයාගේ මානසික මට්ටමට ගන්න පුළුවන් නම් අපිට සිහියතු නොනැතුම. එතකොට එහෙම වෙන්න නම් එයාට මේ පෙනෙනවා කියන සිද්ධිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒ අරගෙන හිතන්න කියන්න කරන්න පුළුවන්. හිතන කියන කරන දේද දැන අවබෝධයකින් කරන්න වෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය කියන කාරණාවට ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔය වගේ තැනකට આવවම තමයි අපිට මේ සසර ගමන කියන එක නතර වෙන්නේ, නතර කරන්න පුළුවන්කම වෙන්නේ. එතකොට පුරාණ කර්මයට හටගත්ත විපාක විදින්ද අවසන් කරනවා. මත්තේ කර්ම රැස් කරන්න තියෙන හේතුව නතර කළා. ඒ කියන්නේ අර ගහේ ගෙඩි හැදිලා ගෙඩි කනවා, ඇට ටික ඔක්කොම පුච්චනවා කියන තැනක තමයි අපි රහතන් වහන්සේ කියලා කියන්නේ. නැත්තම් සෝපදේශේ නිබ්බාන කියන්නේ, අනුපද පරිනිර්වාණය කියලා කියන්නේ. එතකොට එයාට ස්පර්ශ ආයතන 6 පරිහරණය කරද්දීම නැවත ඉපදෙන්න තියෙන හේතුව නතර කරලා තියෙනවා. ඒ වගේ අපිට ඒ ගහේ පැවැත්ම වගේ මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරනවා, පෙනෙනවා හෙනවා කියන ධර්මතාතික අරබය හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තියෙන හින්දාම මනසින් ඇති කරගන්න සිතින් කිරින් පෙනෙන දෙයට අයිති නැතුව පෙනෙන දෙයින් මිදිර සිතින් කිරින් කරනවා. එතකොට සිතින් කිරින් එයාට කර්ම භවයේ පිණිස බව තියෙන්නේ නැහැ. ඒක එයාට මේ සිහියතු නොනැතු කර්ම චේකරින් පිණිස පවතින කර්මයක් නැත්නම් ක්‍රියාවක් විතරක් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔතෙන්ට යන්න තමයි අපිට ඕනෙකම තියෙන්නේ. ওই සිද්ධිය වෙන්න නම් පේනවා කියන සිද්ධියේ ඇත්ත හොඳට පේන්න ඕනේ. ඇහෙනවා කියන සිද්ධියේ ඇත්ත හොඳට පේන්න ඕනේ. මනෝ සංචේතන ආහාර නිසාම කර්ම ඇති වෙන්නේ. මනෝ සංචේතන ආහාරයට අවිද්‍යාව ඇති වුණොත් තමයි කර්ම ඇති වෙන්නේ. අපි කියේ දැන් මේක පෙනෙනවා කියන තැන ගන්න අරමුණක් පෙනෙනවා කියන තැනදී කබලින්ක ආහාරය නියෝජ්‍ය කරමින් ඇහත් රූපය දෙක තියෙනවා. ස්පර්ශ ආහාරය නියෝජනය කරමින් චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංචේතන තියෙනවා. මේ නාම රූප දෙක නිසා චක්කු විඥානය තියෙනවා. අතන තුන් ආහාරයක් තියෙනවා. ඔය තුන් දෙනා නිසා අපිට කෝපයේ කියන අදහසක් තියෙනකොට මනෝ සංචේතන ආහාරය හැබැයි තාම විපාකය එකක්. අපේ චිත්ත වේතියකින් ගත්තොත් ඔයගොල්ලෝ රූපේ පෙරෙන චක්ක විඥාන කියන මට්ටමේදී දකින්න කබලෙන් කාහාර පස්ස ආහාර විඥාන ආහාර කියන ටික තියෙනවා. සම්පටිච් සම්තීර්ණ උත්පද කියන වගේ සම්තීර්ණ වගේ සිතක් කියන තැනකදී දකින්න මේ කෝපයේ කියන අදහස හෙවෙන්න දැන්. තාව කර්ම නැහැ. එතකොට මනෝ සංචේතන ආහාරය. එතකොට ඊට පස්සේ දැන් අවශ්‍ය විද්‍යාව හා විද්‍යාව විද්‍යාව පහළ වුණොත් අපිට මේ පෙනෙන දේ හිතන දේට ගැට ගහන්න නැතුව හිතන දේ පෙනෙන දේට ගැට ගහන්න නැතුව දැනගන්නා වූ මේ සාහිතුක සිත් පහළ වෙනවා. එහෙම නැති වුණොත් අවිද්‍යාව ප්‍රත්‍ය වුණ ජවන් සිත් ඒව කර්ම වෙනවා. එතකොට අපිට චිත්ත වීතියේ චක්කු විඥානයේ ඉඳලා සම්තිරණ කියන සිත දක්වා සතර ආහාරයෙන් තියෙන විපාක මට්ටමේදී ඊට පස්සේ මනෝ සංචේතන ආහාරයමයි කර්ම වෙන්නේ. අපිට අවිද්‍යාව තිබුණොත් විද්‍යාව තිබුණොත් ඒකමයි අපිට කුසලේ නැත්තම් කර්මක්ෂේත්‍රයේ පිරස තවතින. එතකොට කියන්නේ මොකක්ද? මේ කසමයි ගැන හවින්ද අර කියන්නේ කිච්චි. කවුද? මේකත් වටින එකනේ. ඈ? මේ කර්ම ගැන. හරි. එතකොට අපිට ඕනකම තියෙන්නේ මොන්තිවේ ඒ ස්පර්ශ ආයතන 6 70 30 නුදන නුදක කවදාවත්ම කෙනෙන හෙනදී විපාකේ කර්මයක් කර නොගන්නවා කියන කාරණාව බෑ. කෙනෙන දැනට එන්න ඕන සම්මා දිට්ඨිය කියනකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අපි කෙනා කෙනා එක එක විදිහට බලපු ආකාරයට කෙනෙන දේ නෙමෙයි. කිසිම කෙනෙකුට එහෙම නැහැ, එහෙම නෙමෙයි, ඒක වැරදි කියලා පෙන්වන්න බැරි විදිහට කාටත් පොදු ඇස ඉදිරි පිටට එන රූපේ සැබෑම ඇත්ත ඇති හැටි දැකීම තමයි සමාධිත්‍ය කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ රූපේ ගැන පෙන්වන සැබෑම ඇත්ත කිසිම කෙනෙකුට කවදාවත්ම නැහැ කියලා පෙන්වන්න බෑ. සත්‍යයක් කියන්නේ ඒකයි. සමාධිත්‍ය ඒක වැරදි කියලා පෙන්වන්න කිසිම කෙනෙක් නැහැ. එතකොට ඒ ඇත්ත ඇති හැටි දැක්කහම ලෝකෙකට එයා අයිති නැහැ. ඒ මානසික මට්ටම ලෝකයාගේ මට්ටමේ මිදෙනවා. ලෝකය කියලා කියන්නේ මේ ඇහැට පෙනෙන රූපයේ අරබය එක එක විදිහටයි රූප දකින්නේ ලෝකයේ. දැන් පෙනෙන දේ තුල සත්‍යය ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ද්‍රව්‍ය කාරණා තියෙනවා කියලා. රූපී බ්‍රහ්මයකට උනත් පෙනෙන දේ තුල උයන් වතු ගෙවල් තව බ්‍රහ්මයෝ ඉන්නවා කියන දැනකින් තමයි පෙනෙන්නේ. ඉතින් නමුත් අපිට පෙනෙනවා කියන තැනක තියෙන රූපී සැබෑ මැත්ත මොකද්ද? ඒ කියන්නේ විපාක මට්ටම ගෙඩි කියපු තැනක තියෙන සැබෑම ඇත්ත තමයි ලෝකේ කිසිම තැනකට අයිති නැති සැබෑම ඇත්ත. ඒක තමයි මම කිව්වේ අපිට පෙනෙන්නේ රූපේ වර්ණ සතහනක්. හැබැයි ඒකට තියෙනවා ගති ටිකක් සම්මාදිට්ඨිය. ඒ කියන්නේ චතුර්ණංච මහභූතං උපාදාය රූපං. මේ පෙනෙනවා කියන එක මහභූත නෙමෙයි. කවදාවත් පෙනෙන රූපේ තුල පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු හෝ වර්ණ ගන්ධ රස වජා කියන අෂ්ටම රූප කලාප නැහැ. පිළින දේ තුල සතර මහා ධාතු රූප කලාප නැහැ. මහ භූතයන් නිසා පහළ වෙච්ච එකක්. ඒක අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍යයෙන් කළ එකක්. ඊට පස්සේ එක බාහිර එකක්. ඊට පස්සේ දකින්න විතරයි පුළුවන්. සනිදස්සනයි. ඊට පස්සේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක. ඕක තමයි රූපේ ඇත්තම ඇති හැටි. ඔයගොල්ලන්ට ධම්මසංගණිය වගේ ප්‍රකරණයක් ගත්තොත් බැලුවට ওই වචන ටික ඔයයන්ම ওই විදිහටම ඔයගොල්ලන්ට හම්බ වෙයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වූ රූපේ සැබෑම ඇත්ත අපි භවනා කරන්නේ වෙන මොනෝහරි භවනාවක් කියලා කරන්නේ සත්‍ය අවබෝධයක් කරන්න. සැබෑවටම තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකේ රූපායතනය කියලා යමක් තියෙනම් ඒ රූපායතනයේ පැවතුණු පවතින ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත ඇති හැටි දකින්නයි අපි මේ උත්සාහවත් වෙන්නේ. එතකොට ওই රූපයට මම අර උපමාවක් උගලන්ට කියන්නේ ජීසරත් මම අපව මතක් කරන්නම්. අපි වතුරකට වැටෙන ඡායාවක් දිහා බැලුවොත් වතුරේ පතිත වෙච්ච ඡායාව අපිට පෙනෙනවා. එහෙන් බලන්න පුළුවන්. හොඳට බලන්න අනිත් එකම ආයතනයකටවත් මේ ඡායාව සම්බන්ධද කියලා. මේ ඡායාව පතිත වෙලා තියෙන වතුර ටිකේ කැලක් තියලා සද්දයක් ආවොත් ඒ සද්දේ අර පෙනෙන ඡායාවට අයිතිද නැහැ. එතකොට ඡායාව පතිත වෙලා තියෙන වතුර ටික පල්විලා ගඳක් එනවා නම් ඒ ගඳ අර ඡායාවට අයිතිද නැහැ. ඡායාවේ ගඳ තියෙනවද? ගඳ සුවඳ දැනෙනවද ඡායාවට? ඒ වතුර ටික දිවේ ගානකොට ලුණු රස හෝ මොන රසක් දැනු ඡායාවට සම්බන්ධද නැහැ. එතකොට පෙනෙන දේ අල්ලන්න කියලා අත දැම්මොත් ඡායාව අතට අහුවෙනවද? නැහැ, වතුර විතරයි. එතකොට ඡායාවෙන් මොකද්ද කරන්න බුලන් අපිට? බලන එක විතරමයි නේද? අනිත් එකම ආයතනයකින්වත් ඇසුරු කරන්න බුලන්ද? නැහැ. එතකොට බලන්න ඡායාව කවදාවත් ඔසවල ගන්න බුලන්ද කියලා? වතුර ටික තියෙද්දි ඡායාව විතර පොසල ගන්න පුළුවන්ද? ඡායාව දුරස් කරන්න පුළුවන්ද? බැහැ. ඒ වගේ ඡායාවක් කරන්නේ ඡායා රූපයක් කරන්නේ ඔයගලන්ට දක්වන්න පුළුවන් ඉහළම ප්‍රතිචාරය මොකද්ද? නෑ, දකින්නවා කියන සිද්ධිය විතරමයි නේ. ඒක එහා මොකක් පුළුවන්ද? බැහැ. දිත්තේ දිත්තමත්තං රූපේ ස්වභාවයේ දැකීම දැකීමක් විතරමයි. ඔගලන්ට කිසිම දසමකවත් අඩුවක් නැතුව කිසිදු වෙනසක් නැතුව ඒ උපමාවයි මේ පෙනෙන උපමාවයි අතර වෙනසක් නැහැ. මේ පෙනෙන අරමුණත් ඔගලන්ට පෙනෙන ඔගලෝ දන්නවා ඒක ආපෝ ධාතුවේ ප්‍රතිදේවා තියෙන්නේ මේ පෙනෙන එක පටි ධාතුවේ. දැන් සද්දයක් ඇහෙනවා නම් මේ පෙනෙන ඡායාව පතිත වෙලා අර සද්දය වුණේ ඡායාව පතිත වෙලා තියෙන වතුර ටිකෙන් මිසක ඡායාවට සම්බන්ධයක් නැහැ නේ. සද්දයක් ඇහෙනවා නම් පේන දේ පතිත වෙලා තියෙන මහ භූත ටික නිසා සද්දේ නම් මිසක පේන දෙයට අයිතියක් නැහැ. එතකොට ගතක් දැනුනොත් මහ භූත මේ ඡායාව පතිත වෙලා තියෙන මහ භූත ටික නිසා මේ ගඳ නම් මිසක පේන දෙයට අයිතියක් නැහැ. රසයක් දැනුනොත් මහ භූත ටික නිසා පේනවා. අතේ දැන් මිසක පෙන් දෙයට අයිතියක් නැහැ. පෙන් දෙය අල්ලන්නේ කියලා අත දෙමුත් අත පටවි ධාතුවේ හැපෙනා මිසක පෙන් දෙය අහුවෙන්නේ නැහැ. පෙන් දෙය කවදාවත් ඔසවල ගන්න බෑ. අපිට දැන් මේ හිතන්නේ පෙන් දෙය අපි ඔසවුවා වගේ කියලානේ. පෙනෙන දේ පතිත වෙලා තියෙන අර ඡායාව පතිත වෙලා තියෙන වස්තු භාජනයේ ඉස්සුවත් පෙන් දෙය ඉස්සෙනා වගේ පෙනෙන්නේ. තේනදී පටිතරතියේම වතර වාජනය දුරස් කළොත් තේනදී විදුරස් කරනවා වගේ වෙන්නේ. ඒ වගේ මේ තේනදී හැදිලා තියෙන මහ බූත ටිකයි මේ ඔසවලා තියෙන්නේ. එතකොට තේනදී එත වෙනවා වගේ අපිට දැනෙන්නේ. එතකොට තේනදී ගැබ්දුලා තියෙන මහ බූත ටික දුරස් කරනකොට තේනදී දුරස් වෙනවා වගේ පෙනලා තියෙන්නේ. එතකොට අපිට මොනතරම් සියුම් මොනක් ඕනෙද මේ රූප ආයතනය කියන එකේ ලක්ෂණ ටික දැනගන්න. එතකොට හැමදාම අපිට ඇසින්දිරි පිටට ආපු රූපයක සැබෑ නැත් උච්චාරයි. අතීත මේ අවුරුදු 2500 ගණන් උතුරජන්නා තියෙන කාලේ තිබුණු රූපයත් එක්කයි අද තියෙන රූපයත් එක්කයි තව අවුරුදු බිලියන ගානකින් කෙනෙකුට ඇසින්දිරි පිට රූපයක් කියන එදාට තියෙන රූපයත් එක්කයි ඔය සත්‍ය වෙනස් වෙන්නේම නැහැ. තථාගතයන් වහන්සේ අතිකල්දිත් නැතිකල්දිත් හැමදාම පැවතුණු ඇත්ත. ඔය ඇත්ත ලෝකයට හැමදාම වැහිලා ලෝකයට පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තම ලෝකේ පහළන්නේ ඔය ඇත්ත පෙන්නලා උන් ඔය ඇත්ත දැක්කොත් ඕගොල්ලෝ ඡායාවට හිතන්න කියන්න කරන්න එක නතර වෙන්නේ ඉබේමයි නේද? අල්ලන්න කවදාවත් අත දන්නොත් ඡායාව. දැක්කොත් හිතනවා කියනවා කරනවා කියන සිද්ධි ටික ඉබේම නතර වෙන්නේ නැද්ද බලන්න? නතර වෙනවා. ඒ වගේ මේ පෙනෙන රූපය ඇත්ත ඇති හැටි දැක්කෝ දකින්නතරට ආවොත් පෙනෙන රූපය අරබ්ය හිතනවා කියනවා කරනවා කියන කේන්දරය නතර වෙන්නේ. එතකොට අදද ඇස් ඉදිරි පිට දෙන රූපය ඇත්ත මේ ඕගලන්ට මේ රූපය ඇතුලේ දේවල් කාරණා සත්‍ය පුද්ගලයේ ඉන්නවා කියලා කියන්නේ ඕක ඒකට තමයි ඒ ගති ටිකට තමයි ආශ්‍රය කියලා කියන්නේ. මනසේ ආශ්‍රයය දිනා. ආශ්‍රයයෙන් කෙලසුන්ගේ මනස මිදෙනවා කියන්නේ අන්නාර රූපේ ඇත්තටම ඇත්ත පවතින ගති ටික විතරක් පෙන්වන මත්ත මිතුරු කරලා අවශේෂ මිමි ටික ඔක්කොම මනසේ හිදිලා යනවා. අය මේ ඇත්ත දකිනකොට කිසිම නිමිත්තක් ඉතුරු වෙන්නේ නැහැ මේ දිහා. ඊට පස්සේ ජීවත් වෙන්නෙම සම්මා දිට්ඨිය මුල් කරගෙන. පෙනෙන්නෙම පෙනෙන්න තියෙන ඇත්ත. ඒක තමයි එච්චර තමයි ඇත්ත කියන්නේ. ඔන්න ඔතන තමයි ගහේ ගෙඩි කන්න ඇයට ඉතුරු කරන්නේ කියන්නේ පෙනෙන සිහතාවහම. එතකොට ඊට මෙහා අපි කන කන ගෙඩිය ඇට පැල කරනවා. පන්නාව කියන්නේ ඔක තමයි. එතකොට ගෙඩිය කාලා ඇට පැල කරන එකම තණ්හාවයි ආපහු ගෙඩි ගන්න තියෙන තණ්හාව. මේ රස තෘෂ්ණාවට භාවය තමයි ගෙඩි හිතුන එක. එතකොට ඒ වගේ තණ්හාව කියලා අමුතියෙන් දකින්න එපා. ඕගොල්ලෝ කර්ම රැස් කරනකොටම නැවත ඉපදෙන්න කියන තණ්හාව කියන එක ඒකේ තියෙනවා. අමුතියෙන් තණ්හාව කියන ගතියක් දකින්න අපි හිතාගන්නේ මේ ගෙවල් දොර බඩු මුට්ටු වල තියෙන තණ්හාව කියලානේ. එහෙම විතරනේ ඒක රූප තණ්හා ශබ්ද තණ්හා. මම කියන්නේ අර සමුදාචාරනේ මේ වට්ටමූලික තණ්හාව කියලා. කාම තණ්හා භව තණ්හා කියන ඉදදීම පිළිස පොවතින තණ්හාව කියන එක මේ කර්ම රැස් කරන එකෙන්ම තියෙනවා. මෙයා නිවන් දකින්න කැමති කියවට කැමති සතරටයි කියන එක. ඒ කියන්නේ අපි වචනයක් කියනවා නිවන් දකින්න කැමති සතර එපා කියලා කරන්නේ නිවන ප්‍රසතරට යන විදිහට කළා තියෙන්නේ. ඉතින් මේ නමුත් අපි කියන දේ නෙමෙයි අපිට අර්ථය වෙන්නේ කරන දේ. ඉතින් මෙන්න මේ වගේ ඇත්ත ඇති හැටි ඔය මං හූ ඇහැට පෙනෙන රූපයක ඇත්ත පෙනුනේ ඒ විදිහට කනට ඇහෙන ශබ්දේ ගත්තහම අර කිසිම භාෂාවකින් නොදන්නා භාෂාවකින් කෙනෙක් කතා කළහම තියෙන ශබ්ද මට්ටමට එනවා ශබ්දේ කියන එක. එතකොට සම්පූර්ණම ස්පර්ශ ආයතන 6 තුල තියෙන ශුන්‍යතාවය. ස්පර්ශ ආයතන 6 ආරම්භය එයාගේ මනසේ රාග දේශ මොහ නැහැ. රාග දේශ මොහ නැති වෙනකොට රාග දේශ මොහයෙන් ඇතිවෙච්ච නිමිතිත් නැහැ මොකෝ. අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියන ගතියක් ඇති වෙලා තියෙනවා මනසේ මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරද්දීම. ස්පර්ශ ආයතන 6 ඇත්ත දකින්නවා ඇත්ත දන්න දකින්නකම නිසාම මේ ශුන්‍යතාවය මනසේ හටගෙන තියෙනවා. මොනොතෙන්ට එන්නේ. එතකොට දැන් ওই ටික දැනගත්තාම දැනගත්තට අපි ධර්ම දකින්නේ. ඊට පස්සේ ඒ දකින්නතරට යන්න තමයි අපිට ප්‍රතිපදාවක් තියෙන්නේ දැන්. සීල සමාධි ප්‍රඥා කියලා. ඊට පස්සේ ඔය ඇත්ත දැනගත්තට එකපාර්ශ්වම ඒ මට්ටම මනසේ රැඳෙන්නේ. ඔය දර්ශනය කියන ලෝකෝත්තර දර්ශනයක් කියලා. ලෝකෙන් එතරම් ඒ දැකීම. ඊට පස්සේ ඊට මෙහා සීල සමාධි ප්‍රඥා කියලා කාරණා තුනක් ආපහු තියෙනවා. ඒ ටිකට කියනවා පූර්ව භාග ප්‍රතිපදාව කියලා. සීලයක පිළිපදව සමතකම තහනක් වඩමින් විදර්ශනා කරන වෙතන ප්‍රඥාවක් තියෙනවා. ඒ ප්‍රඥාවෙදී එයා කරන්නේ මොකද්ද? පළු මට්ටමේ කෙලෙස් අඩු කරන එක. මම ඒක ටිකක් පැහැදිලි කරන්න. එතකොට දැන් ඔය දර්ශනේ ඉගෙනගෙන ওই වගේ මේ ස්පර්ශ ආයතන හරේ ඇත්ත දෙක තුන කියන දර්ශනේ ඉගෙනගෙන එක පැත්තකින් තියන්ද තියලා එදිනෙදා ජීවිතේ ඒ දර්ශනේ ඉලක්ක කරගෙන එතෙන්ට අපේ මනස ටික ටික ගන්න විදිහට ලෝකෙ තුල පැටලීලා තියෙන පැටලීලා අඩු කරගන්න විදිහට උත්සාහවත් වෙන එකට තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ තව පැත්තකින්. එතකොට එතනදී පන්සිල් හරි අටසිල් හරි කොමන හෝ සීලයක පිටහිටනවා. සීලයක පිටහිටන්නේ කය වචන දෙක සංවර කරගත්තාම හිත හදාගන්න පහසු නිසා. ඊට පස්සේ එහෙම සීලයක පිටහිටලා අපි චිත්ත සමතයක් හුරු කරනවා. චිත්ත සමතය කියලා කියන්නේ සමත කියලා කියන්නේ විසුරුණු දෙයක් අවිසුරුණු දෙයක් සංසිඳවන එක තමයි සමත කියලා කියන්නේ. එතකොට අපේ හිතේ කතා කරන වේගය තියෙනවනේ. ඒ හිතේ කතා කරන ගතිය ගත්තාම මේක කෙලෙසයක්. එතකොට හිත සංසිඳවන ඒ හිතේ කතා කරන ගතිය අඩු කරලා හිත සංසිඳවන කමතහනක් අපි හුරු කරනවා. ඒ හුරු කරන්න ප්‍රධානම දේ අනිවාර්යෙන් හුරු පුරුදු විය යුතුයි සති නිමිත්ත. සති නිමිත්ත කියලා කියන්නේ ආනාපාන සතිය වඩන්න ඉස්සර වෙලා අපි තොල් දෙක ළඟ හෝ නාසය ළඟ හිත තබා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හිත තබා ගන්න ඕනේ තොල් දෙක ළඟ හෝ නාසය ළඟ. ඒ තොල් දෙක ළඟ හෝ නාසය ළඟ හිත තබාගෙන ඉන්න එකට කියනවා සති නිමිත්ත හිත පිටුවාගෙන ඉන්නවා කියලා. ඒ සති නිමිත්ත තමයි හුරු කරන්න ඕනේ. සති නිමිත්ත හිත තබාගෙන තමයි හැම කමටහනක්ම වඩන්න ඕනේ. එතකොට කමතහන අවසන් වුණා ටික 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 හිත අර සති නිමිත්ත තුල දැඩි පවතින ගතිය හුරු වෙනවා. සිහිය වඩන්න පුළුවන් කියලා කියන්නේ ඒකයි. දැන් නොයෙක් නොයෙක් අරමුණු හිතන වෙනුවට එකම අරමුණක් හිතන්න සකස් කරනවා. දැන් සති නිමිත්ත කෙනෙකුට අත්පකට නම් මේ තොල් දෙක ගාවට ඇඟිල්ල තියන්න ඇඟිල්ල තිබ්බහම ඇඟිල්ල හැපෙන ගතිය තමයි තේරෙන්නේ හොඳට. ඊට පස්සේ ඒ තේරෙන ගතියට හිත යොමු කළා. හිත එහෙම තියදී ඇඟිල්ල ගන්න. ඔන්න එතකොට සති නිමිත්තේ ඉන්නවා කියලා කියනවා. එහෙම ඉන්නකොට සිහියෙන් හිත පහටත් යන්න නොදී හිත අහකට ගියොත් ආපහු ගන්නවා. ආයෙත් හිත අහකට ගියොත් ආයෙත් ගන්නවා. එතකොට ඉස්සෙල්ල සති නිමිත්ත හොඳට ස්ථාවර කරගන්න. සති නිමිත්ත හොඳට අල්ලගන්න. ඊට පස්සේ සති නිමිත්තේම හිත තබාගෙන ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. ආස්වාස ප්‍රස්වාසයේ අනුව හිත යොමු කරන්න. හැබැයි ඒකෙදි සති නිමිත්තට දිහාමයි බලාගෙන ඉන්නේ. සති නිමිත්ත ගැනමයි අවධානය තියෙන්නේ. ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. ආස්වාස ප්‍රස්වාසයක යන්නේ නැහැ කවදාවත්. ඒ විදිහට ඔන්න සමත කමතහනක් වඩන්න ඕනේ. ආනාපාන සතිය නැතිනම් සති නිමිත්ත හිත තියාගෙන සීල සත්‍ය නිදුක්ඛ නිරෝධ සෝපත්‍ය කියලා හිතන්න. සති නිමිත්ත තියෙන බවක් දන්නවා, අර විදිහට හිතන බවක් දන්නවා. දෙකම අසුභයේ බැලුවත් එහෙමයි. මෛත්‍රී භාවනාව කෙරුවත් එහෙමයි. බුදුගුණ භාවනාව කෙරුවත් එහෙමයි. කුමන භාවනාවක් කෙරුවත් එහෙමයි. ඒකේ තියෙන වටිනාකම තමයි මේ භාවනාව මානසිකාරී ඉවර වුණාට පස්සේ එතනින් නැගිට්ටහම තමන්ට ඒ වැඩක් ඉතුරු. ඒ කියන්නේ සති නිමිත්ත තුල හිත තියාගෙන සිහියෙන් හැම දෙයක්ම කරන්න පුළුවන්. එතකොට තාම ඒ මට්ටම බැරි කෙනෙක් ඉන්නවා නම් අර මම ඊයේ කියලා දුන්න විදිහට කියන කරන දේත් එක්ක මනස ගෙනියන්න ටිකක් හුරු කරන්න. ඔය තාම සති නිමිත්තවත් හිත තියාගන්න බෑ කියන වෙන මොකුත් නෙවෙයි. හිත ඒ තරම් වේගවත්. නීවරණ ඒ තරම් පිරීලා. ආශ්‍රව ධර්ම ඒ තරම් වැඩි. ඒ කියන්නේ තියෙනවා තියෙනවා ඉන්නවා ඉන්නවා කියලා නිමිති ඔබලා 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 දැන් ඉඳ නැහැ පහේ එල්ලෙට එන තරමට තියෙනවා ඒකයි. එතකොට ටික 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 අඩි වෙන්න ඕනේ. එහෙම කරන ඒ සත නිමිති එක තියාගන්න බැරි නම් උපායක් හැටියට හුරු වෙනවා ඉතිපිසෝ ගාතාව කියන්න. මම අද දවසේ ඉතිපිසෝ ගාතාව 100ක් වාරයක් කියනවා. එතකොට පටන් ගන්නවත් හොඳට දැනුමයි, මෙත පවත්වාගෙන යන ටිකක් දැනුමයි, අවසන් වෙනවා කියන ටිකක් දැනුමයි. හොඳට සිහියෙන් ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ කියනකොට පෙරපසු මනස කොහාටවත් යන්න දෙන්නේ නැතුව හොඳ දැනුම් සහගතවම තමයි මුළු ගාථාවම කිව්වේ කියලා ඉවර වෙලා ඊගාව ගාථාව පටන් ගන්නවා. ඊගාව ගාථාවෙත් එහෙමයි. ඔන්න ඔහොම ටිකක් ගන්නවා. ඊගාව දවසේදී මම අද 150ක් කියනවා මුතුක. නැත්තම් පුළුවන් නම් ඊට වඩා හොඳයි කෙනෙකුට. මෙහෙම මහ විශාල කුසල කුසින්ද වෙලා ඊට පස්සේ මෙහෙම ටික දවසක් යනකොට අර දෙදි වේගවත් ගතිය අදිනවා. දෙදි වේගවත් ගතිය අදිනකොට ඔය සත් නිමිත්ත කියන එක හොඳට ප්‍රකට වෙනවා. හිත තැබුවාම තබා ගන්න පුළුවන්. මෙහෙසක් නැතුව ඉන්න පුළුවන්. එහෙම තියාගත්තාම සති නිමිත්ත තුල ඉන්න පුළුවන් කෙනෙකුට විතරයි ආනාපාන සති වඩන්න පුළුවන්. ආනාපාන සති කමඨහන බොහෝම වටිනවා. හරි ඉක්මනට නිවර් ධර්ම දුර වෙන කමඨහන. නමුත් ආනාපාන සති හැමෝටම වඩන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නාහම් වික්කවේ මුට්ට සතිස්ස සම්පජානස ආනාපාන සති භාවනාව වදාගෙන. මහණෙනි සිහි මුලා වූ නුවණ නැති කෙනාට මම ආනාපාන සතිය කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන. මොකද ඉච්ඡර තියුණු අවබෝධය තියුණු එකම හොඳ සිහියක් හොඳ නුවණක් තියෙනෝනේ සති නිමිත්ත හිත පවත්වා ගන්න. ඒක අමාරු කෙනා සති, ඒ කියන්නේ සති නිමිත්ත හොඳට හුරු කෙනාට පුළුවන් ආනාපාන සතිය. සති නිමිත්තවක් තාම හුරු නැතිනම් ඒ කියන්නේ එයා තව ටිකක් ඊට මහත් උපාසික කමටහනක් කරවඩන්න. ඒකෙදී අරමං කිව්වා වගේ සිහියෙන් බුදු ගුණ හෝ ධර්මයේ ගුණ හෝ සංඝ ගුණ හෝ නැත්තම් කුමන හෝ මානසිකාරයක් ගන්න, මානසිකාරයත් එක්කම සිහිය තබා ගන්න. සියක් වාරයක් වුණ බුදු ගුණ තම ලොකු අර්ථයක් වෙන තුනට කමන්නේ. මේක උපායක්. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ කියලා හිතන අරහං කියන්නේ මොකද්ද, සම්මා සම්බුද්ධය මොකද්ද කියලා විස්තර දන්නේ නැහැ වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අර විදිහට එහෙම හිතලා නැගිට්ටට පස්සේ පුළුවන් තරම් උත්සාහවත් වෙනවා කරන කරන දේත් එක්ක සිහියෙන් ඉන්න. සිහියෙන් කියනකොට අමුතුවෙන් එකක් ගන්න එපා. කෙටියෙන් තේරුම් ගන්න මේ වැඩ කටයුතු කරද්දී මනෝමයෙන් අතීත කළ කී දේවල් අනාගතයේ කරන දේවල් වලට යන්නේ නැතුව දැනුම් සහගත වටපිටාවක් තුලම ඉඳගෙන කරනවා කියන එකට ටික ටික උත්සාහවත් වෙනවා. ආයෙත් බුදුගුණ එදා හවසම හෝ පාරුවෙන් දරෝ ආයෙත් බුදුගුණ භාවනා කරනකොට අර විදිහටම කරනවා. මේ විදිහට ටික දවසක් කරනකොට ඔයගොල්ලන්ට සත්‍ය නිමිත්ත අරමුණු කළා හිත තියාගෙන ඉන්න පුළුවන් දුවන් නැතුව සත්‍ය නිමිත්තේ තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න හොඳට සත්‍ය නිමිත්තේ හිත තියාගන්නම අස්වාස ප්‍රස්වාසර සිහියෙන් ගන්න පුළුවන්. ආනාපාන සතිය අපහසුකම් දර වඩන්න පුළුවන් මට්ටම් දෙනවා. ඔය වගේ සත්‍ය නිමිත්ත ඇසුරු කරන්න අනුක්‍රමයෙන් සත්‍ය නිමිත්ත හුරු කරගන්න එක එක්කෙනාට දැන් මම දැනීම කෙනාටත් එකක් කියලා තියෙනවා, පුළුවන් කෙනාටත් එකක් කියලා තියෙනවා, හොඳටම දක්ෂ කෙනාටත් කියලා තියෙනවා. හරිද? එතකොට ඒ තම තමන්ට කැමති විදිහකට කැමති තැනකින් අරගෙන පහසු ක්‍රමයකින් හිත එක්තැන් කරන්න ටිකක් උත්සාහවත් වෙන්න. හැබැයි ඔයගලන්ට අර නිතරම හොරාගාලා හුරු පුරුදු හරක ලිහපු ගවම තග්ගාලා කුඹරට පනිනවා. බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ඒ වගේ ලෝකේ මනස තමයි දැකලා අහලා බලලා ආස්වාදයෙන් තියෙන හිඳ චුට්ටක් නැත්තම් ඒ පැත්තට තමයි පැනලා දුවන්න හදන්නේ. මේ මිනිනවරු කුලවර කෙඹෙන්දෝගේ කම්මැලි. ඉතින් භාවනා කරන්න හිතෙන්නේ නැහැ. එතකොට හිත නැමෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී ටිකක් ටිකක් ආදීනවෙන් බලන්න. ආස්වාදයේ වැඩි වුණාම ලෝකෙ තුල දහමකට හිත නැඹුරු වෙන්නේ, භවයටම හිත නැඹුරු වෙන්නේ. එතකොට භවයේ ආදීනව ටිකක් බලන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජාති ජරා ව්‍යාධි චුති මරණ, එතකොට ඉපදීම, එතකොට මහලු බව, මරණය, ලෙඩ රෝග මේවා සීකරන. ඒ කියන්නේ මෙහෙම ඉන්නකොට අපිට තේන්න තියෙන ලස්සනට කියලා හිතන ලෝක ඇත්තටම නැහැ. නමුත් කෙනා කෙනාගේ ජීවිතය අරගෙන ගත්තහම හැමෝම ප්‍රශ්න ගැටළු ගොඩක ඉන්නේ. ඉතින් අපිට ටිකක් හිතන්න පුළුවන් අද වයසට යෑම අබල දුබලකමේ ප්‍රභේද මේ ලෝකෙ කොච්චර ඇද්ද? තාමේ ඕන ස්වභාවයකට පත් වෙන්න පුළුවන්කම මට තියනවා නේද? මම මිදිලා නැහැ නේද? මේ ලෝකේ සත්වයන්ට හැදෙන ලෙඩ රෝග කොච්චර ඇද්ද? ඒවා ප්‍රභේද කොච්චර ඇද්ද? ඒ ඕනම ලෙඩ රෝගයකට නෑදෑකම් කියන්න පුළුවන් සසර නේද තාමේ ඉන්නේ? මේ මොහොතදී මේ ලෝකේ මොන මොන විදිහට මරණ සිද්ධ වෙනවා ඇද්ද? මලකෙවල් කොච්චර ඇද්ද? ඒ ඕනම ක්‍රමයකට මැරෙන්න පුළුවන් හේතුතාව මගෙන් නැති වෙලා නැහැ නේද කියලා. එතකොට මොන මොන විදිහට ප්‍රිය විප්‍රයෝග දුක්ඛේ ලෝකයා විඳිනවා ඇද්ද? මොන විදිහේ ඒ මට්ටමකින් අපයෙන් හා එක්වීමේ දුක ලෝකයා විඳිනවා ඇද්ද? එතකොට ආහාර පාන ටික හොයාගන්න මොනතරම් මේ ලෝකයා දුක් විඳිනවද කියලා, ඒ වගේම සතර අපායට වැටුණොත් මොනතරම් දුක් විඳින්න වෙනවද කියලා ටිකක් ආදීනව සහගත බවකින් ටික 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 මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරන්න අර ලෝකයේ තුල තියෙන ආස්වාද ස්වභාවය අඩු වෙනවා. එහෙම අඩු වීම හේතු වෙනවා බණ භවනා කරනකට හිත කැමති වෙන්න නැඹුරු වෙන්න. අපිට උඩින් නොතේරෙන වෙන්න පුළුවන්. නමුත් භාවනා කරන්න බෑ, හිත නැඹුරු වෙන්නේ නැහැ, ඉන්න බෑ. අපහසුයි කියන්නේ මොකද්ද? මෙයා කැමති චිත්‍රපටියක් බලපන්, සින්දුවක් කහපන් කියන පැත්තට කැමති කියන එකක්. මෙන්න හොඳ දේවල් තියෙනවා, ආසවදානක දේවල් තියෙනවා. මේ කාලකන්ණි විදිහට ඔහේ ඉඳගෙන ඉඳතු මෙහෙන් ඒවා බලපන් කියන එක යටින් තියෙන්නේ. ඉතින් නමුත් අපිට වෙන්න ඕනේ කාලකන්ණි කියන්නේ මේ විදිහට ඉන්න එක නෙමෙයි, ওই විදිහට ඉන්න එක. කියන කාරණාව අල්ලලා දෙන්න ඕනේ. ඒ කියන්නේ සතර දුකට පත් කරන හේතුව තියෙන උතන. අපාය දුක තැවරලා තියෙනවා කියන එක අපිට දැනෙන්න ඕනේ. අද තියෙන සැප වේදනාව ගන්න, සැප වේදනාව කියන්නේ හරියට මේ පණුවේ ඇතුලේ දුලිකට හංගලා පණුවෙක් වදිනවා වගේ මානසිකට. මාළුව බිලිකට නම් තියෙන්නේ කියලා දන්නවනම් කීයටවත් කන්නේ නැහැ. නමුත් පණුවා කණ්ඩාය ආසාව අහුවෙන්නේ බිලිකටට. ඒ වගේ ඕගොල්ලෝ දන්නේ නැහැ ඔයස මේ සැප වේදනාව කියන්නේ පණුවේ. එමක්. ඔක ඇතුලේ තියෙන්නේ බිලිකට. ඒ කියන්නේ මාරය විසින් දාපු ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස කියන ටික සතර අපා දුක තමයි ඇතුලේ තියෙන්නේ. ඒ ටික දාලා උඩින් පණුවෙක්ව හමුලලා දාලා තියෙනවා. ඉතින් දැන් පණුවායි කන්නේ, නමුත් අහු වෙන්නේ පිළිගත්තට. සැප වේදනාවටයි තණ්හ කරන්නේ. අහු වෙන්නේ මොකේද? සසර ජරා මරණ දුකට. අන්න ඒ විදිහට අපිට හිතන්න වෙනවා. එහෙම හිතුවොත් තමයි මේ ආස්වාදයේ තුල ආදීනවේ තියෙනවා කියන කාරණාව පේන්නේ. නැත්තම් අපිට ආදීනව පේන්නේ. ඒකයි දැන් දුක පිළිසිඳ දකිනවා කියනකොට අනිවාර්යෙන් එයාට නුවණ එනවා. ලෝකය සැපයි කියන තැන තියෙන්නේද දුකයි කියන එක තියෙනවා. දුකට විතරක් නෙමෙයි දුක කියලා කියන්නේ. යම් දුක යම් සැපක් නිසා දුක ලැබෙයි නම් ඒකද කියන්නේ සැපක් කියලා නෙමෙයි, ඒකට කියන්නේ දුක කියලා. යම් සැපක් විඳින්න කියලා දුකකටපත් කරනවා නම් එහෙනම් ඒ සැප මොකද? දුකට හේතුවක්. දුක ඇති කරපු උල්පත වෙලා. එතකොට දුක ඇති කරන හේතුවට කියනවද සැපයි කියලා? නෑ, දුක ඇති කරන හේතුවට කියන්නේ දුක කියලා. එතකොට අන්න ඒ න්‍යායෙන් බලන්න ඕනේ. ওই විදිහට හිත චිත්ත සමාධියක් ඇති කරගන්න සමතේක හිත තබා ගන්න උත්සාහවත් වෙන්න උත්සාහවත් වෙන ගාම ආදීන වෙන්නේ ටිකක් බලන්න. හරි. දෙකයි වෙලාව. ටිකක් නිදිමතයි වගේ එකක් කියတယ်. මම තව ටිකකින් එන්න. අපි විදර්ශනා කරන හැටි කියමු. කට්ටිය මුණ ටිකක් හොදදද? ටිකක් සක්මන් කරන්න. හරිද? සක්මන් භාවනාව කරන්න.
එක ප්‍රශ්නයක්
තමයි තියෙන්නේ අතු බෙදෙනවා ඉති බෙදෙනවා මේ විදිහටයි හදන්නේ මේක අඹ වුණත් මේ විදිහේ අඹ ගහක් හදන්නේ